සුගත් බලගල්ල මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමියනි. පළමුවෙන්ම මේ මොහොතේ රටක් ආපදාවට ලක් කළ තියෙන මොහොතක්. දිස්ත්‍රික්කයක් විදිහට මගේ දිස්ත්‍රික්කයේ බදුල දිස්ත්‍රික්කයේ ජීවිත 29ක් මේ මොහොතේ අහිමිලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ආපදාවන් වලට ඇලවේලි අමුණු පමණක් නොවේයි, නිවාස පවා ලක් වෙලා තියෙනවා. හැබැයි මෙවැනි තත්ත්වයක් ඇතුලේ අපේ රාජ්‍ය නිලධාරීන් ඉතාමත් යහුසුලුව ඒ සඳහා කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම අපිත් ඒ සඳහා ඉතා ඉක්මනින් මැදිහත් වීමක් කරනවා. අද රාත්‍රී 7ට අපි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව රැස් වෙලා දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයට අදාළ මුහුණ දීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ගරු සභාපතිතුමනි, දැන් පහුගිය කාලයේම විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් ආපු චෝදනාවක් තමයි කෝ ඔයාලගේ භෞතික ප්‍රගතිය කියලා. එනිසා මම රටේ මේක නෙවෙයි අපේ දිස්ත්‍රික්කයක සම්බන්ධයෙන් කතා කරන්න. අපේ දිස්ත්‍රික්කයේ ගත්තොත් මේ වෙනකොට මූල්‍ය ප්‍රගතිය 74.79යි. අපේ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට භෞතික ප්‍රගතිය 81.67යි. අපි මේක ගත්තේ කොහොමද? මේ මොහොතේ ඔබලා අපිට ඉතුරු කරලා ගිය රාජ්‍ය නිලධාරීන්ගෙන් තමයි මේ වැඩේ ගත්තේ. ඉතාමත් අඩු ඉංජිනේරු සංඛ්‍යාවක්, ඒ වගේම කාර්මික නිලධාරී සංඛ්‍යාවක් ඉන්න මොහොතක තමයි මේ ප්‍රගතිය ලබා ගත්තේ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 2024 ඌවපලස්ස භාවයේ මාර්ග අමාත්‍යාංශයේ මිලියන 700ක් වෙන් කරනකොට මිලියන 2800ක් වෙන් කරලා අපි භෞතික ප්‍රගතිය ඉතා ඉහළින් ගත්තා. ඒ වගේම තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපි ඉතා ඉහළින් මේ භෞතික ප්‍රගතිය අත්පත් කරගත්තා. මම ජීවත් වෙන්නේ මහියංගන ආසනේ. ඒ මහියංගන ආසනේ කර ස්වභාවිතුනේ ගත්තොත් එහෙම සීකලාපේ තියෙන ගොවි සංවිධාන 51ක් අපි ගොවි සංවිධාන 40කට රුපියල් ලක්ෂ 10 ගානේ දුන්නා. අපි කිව්වා ඔවුන්ට සමදායකත්වයෙන් මේ වැඩේ කරන්න කියලා. ඔවුන් ලක්ෂ 10කට ලක්ෂ 12ක 13ක වැඩ කරා. ව්‍යාපෘති 40න් 39ක වැඩ අවසන් කරා. ව්‍යාපෘති 9න් 39ක කාර්මික නිලධාරීන් දෙන්න හිටියේ, එක ඉංජිනේරුවරයෙක් හිටියේ. හැබැයි මිනිස්සු එකතු වෙලා මේ වැඩේ ගොඩ දැම්මා. ඒක තමයි මේ ආණ්ඩුවේ හැටි. ඔයාලගේ අපේ අතර තියෙන වෙනස. වෙනද ලක්ෂ 10ක් දුන්නා නම් එක්ක ගොවි සංවිධාන සභාපති, එහෙම නැත්නම් රජයේ නිලධාරීන්, එහෙම නැත්නම් මන්ත්‍රීවරයා මැදිහත් වෙලා ඒකෙන් 10%ක් 20%ක් ගසා කනකොට අපි 100%, 130%, 120%ක ප්‍රගතියක් පෙන්වලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම තමයි සුළි වාරි මාර්ග, මහා වාරි මාර්ග කටයුතු අපි 2025 අවුරුද්දේ සැලකිලි ප්‍රමාණයක් කරා. දැන් අපි 2026 අපේ ඉලක්කය මොනවද? ගරු සභාපතිතුමනි, අපි බලාපොරොත්තු වෙන්නේ මේ සාම්ප්‍රදායික ගොවියා රුපියල පමණක්ම හොයන ගොවියා ඩොලර් හොයන ගොවිය බවට පත් කරන්න. මයංගන ආසනේ ඇතුළෙන්, වියළු ආසනෙන්, එහෙම නැත්නම් බදුළු දිස්ත්‍රික්කයෙන් ඩොලර් උත්පාදනය කරන ගොවිය හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මහියංගන සීකලාපේ තා දැවැන්ත බිමක් තිබුණා අක්කර 1050ක්. අපි කිව්වා ඒකට සත්ව ගොවිපොල කියලා. වසර 20කට 25කට ආසන කාලයක් වල් වැදිමින් තිබුණේ. හැබැයි දැන් අපි ඒකට ආයෝජකයෙක් ගෙනවා. කවුද? දේශීය ආයෝජකයෙක්. අක්කර 200ක් පැෂන් වගාව, අක්කර 200ක් ඒකට දාලා තවත් පළතුරු වගා කරලා අක්කර 650ක් වගාවට ගන්නවා. තවත් ඉතුරු වීම කොටස වල වෙනත් කර්මාන්ත වලට අරන් යනවා. එනිසා ගරු සභාපතිතුමනි, ඍජු රැකියා 2500ක් එක්ක සත්ව ගොවිපල 2026 වර්ෂයේ අපි වැඩ ආරම්භ කරනවා. මේ අවුරුදු 20 30 තිස්සේ වල් වැදිමින් තිබිච්ච බිමක්, සඳුන් වගා භූමිය කියලා එකක් තිබුණා. දේශපාලකෙන්ගේ හයියට ඇවිල්ලා වැඩ කරගෙන හිටිය කට්ටිය අක්කර 130යි අපි අක්කර 100ක් වාරීඩමක් නැති විවාහක ගොවියන් සඳහා අක්කරේ බැගින් දෙනවා. ඉතුරු අක්කර 30 ආයෝජකවරු දෙනවා. ඔහු පළතුරු පැක්කේරිය ගහනවා, අරුන් වගා කරනවා. අපි මේ සියලු පළතුරු නිෂ්පාදන පිටරට යවන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. එනිසා ඩොලර් උත්පාදනය කරන ගොවියෙක් හැදීම තමයි අපේ අරමුණ. අපි මේ අරමුණ කරා ළඟා වෙනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම මයෝ රිදීමල් තුන පැඟිව ගා කියලා භූමියක් කාලයක් තිස්සේ ඔක බෙදා හිටිය දේශපාලක වක්කර 500යි අපි හොඳ ආයෝජකෙක් ගේනවා. රිදීමාලයද කියන්නේ ලංකාවේ තියෙන දුප්පත්ම ප්‍රාදේශීයකම් කොට්ටාසන එකක්. අපි ඔවුන්ට අලුත් ආයෝජනයක් හොයාගෙන යනවා. ගරු සභාපතිතුමනි, අපි තාම අවුරුද්දයි. ඒ අවුරුද්ද ඇතුළත අපි වැඩ පටන් ගත්තේ. ඔබ කවුරුත් දන්නවා මයියගෙන වේවත්ත දබාණ කියන ප්‍රදේශය අති දුෂ්කරයි. වාරි කර්මාන්තයක් තිබුණේ නැහැ. අපි ඒකට 2026 යෝජනා කරලා තිනවා පුල්ලදස්සය ආයේ කියන වැව හදන්න ඕන කියලා. සැලකිතු මුදලක් යනවා. ඒ වැව හදුවට පස්සේ පහලින් තියෙන බකිණි ගහවුල් පොත වැව, පහලින් තියෙන ගොංගොළුව වැව, පහලින් තියෙන මීවැත්තේ වැව, ඒ ඔක්කොම පුරවන්න පුළුවන්. හේනව ගාව පමනක් කරහිපු ගොවියන්ට ජල මහ දෙකම අස්වදන්න පුළුවන් සරුබිමක් අපි හදලා දෙනවා. හැමදාමත් අවකාශයකට ඉරිතලපු භූමියට අපි පණ ආරම් දෙනවා. ඉනිසයි හැම සලසුමක් එක විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමනි මේ ගමන අපි යන්නේ. ඒ විතරකුත් නෙමෙයි. කෘෂිකර්ම මාත්‍යංශයෙන් එහාට ගියාට පස්සේ මයිගලේ සතිපොලක් තිබුණා අවුරුදු ගාණක් තිස්සේ. ඌව පළාතේ තියෙන දෙවෙනි වැඩි ආදායම ගන්න පොළ. හැබැයි ස්ථිර බිමක් තිබුණේ නැහැ. අපි ඉතාමත් කෙටි කාලයක තුළ 2026 වර්ෂයේ ඉතාමත් හොඳ ශක්තිමත් සතිපොලක් හදනවා. වෙළඳ 1000කට ඉන්න පුළුවන් සතිපොලක් අපි හදනවා. අපි හොඳ ආදායමක් සභාවටත් ගන්නවා. අපි යනකොට ගරු සභාපතිතුමනි තිබුණා අපේ උළු කර්මාන්ත භූමියක්. හැබැයි උළු කැටයක් නිෂ්පාදනය වුණේ නැහැ. වත්තර දාල තිබුණ චාමරැමුතුමා හිටනම් දන්නවා උළු මයි අනුල් කර්මාන්තශාලාවට මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි යන්නේ කර්මාන්ත භූමියට නව කර්මාන්ත ගේනවා. සා කෘෂිකර්මාන්තත් කර්මාන්තත් ඔක්කොම එකතු කරගත්ත හොඳ ගමනක සලසුම් අපි හදලා තියෙන ගරු සභාපතිතුමනි. ඉතින් දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මේ වැටි කරනකොට මේ වැඩ කොහොමද මෙච්චර හොඳට කරන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. දැන් විපක්ෂයේ තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද 110න් ගයක් හදන්නේ? ඇයි එයාට ස්වේච්ඡාශ්‍රමය ගැන හිතෙන්නේ නැහැ? ස්වේච්ඡාශ්‍රමය අපි ගිය අවුරුද්දේ ගෙවල් 55ක මම කලිමුත් කිව්වා. හැබැයි 125ක් විතර වටින ගයක් අපි 110න් හැදුවා. මේ අවුරුද්දේ ග්‍රාමදරවසම් 77ම අපි ගෙවල් හදනවා. ඒ හදන්න අපේ ස්වේච්ඡාශ්‍රමයේ දායකත්වයෙන් මිනිසුන්ගේ උදව්වෙන් කර සභාපතිතුමනි. ඒ විතර කෘතිය කර සභාපතිතුමනි. දැන් විශේෂයෙන්ම අපේ විපක්ෂයෙන් අපට ආපු චෝදනාවක් තමයි ඔයාලා සල්ලි වෙන් කරාට සල්ලි වලින් වැඩක් ගත්තේ නැහැ කියලා. සපිතාමත් හොඳින් කියනවා 2026 වසර තමයි ඇත්තටම ජාතික ජනබල වේගය අපිට වැඩ කරන්න පුළුවන් වසර. අපේ සියලු මන්ත්‍රීවරු බිමට බැහැලා ඒ වැඩේට සූදානම්. අපි විපක්ෂෙන් ඉල්ලීමක් කරනවා මේ රට ගොඩ ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන. ඒ නිෂ්පාදන ආර්ථිකයට යනකොට කර්මාන්ත විතරක් නෙමෙයි කෘෂිකර්මාන්ත භෝගයන් වලට අලුත් අගයන් එකතු කරන්න ඕන. එන්නක පොඩ්ඩක් මහියංගනේ පැත්තේ. අපේ ගම්මිරිස් ගොඩක් නැහැ. හැබැයි ගම්මිරිස් ගොඩක් එකතු කර තැන තමයි මහියංගනේ. අද ඉතා හොඳ ව්‍යාපාරිකයෙක් ඉන්නවා වර්ණ පහකින් ගම්මිරිස් පිටරට යවනවා. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 25ක් මහියංගන ආසනෙට මිනිස්සු අරගෙන එනවා. ක්ලේසි නැහැ. ඒ නිසා අලුත් කර්මාන්ත මිනිස්සු අරන් දුන්නාට පස්සේ අලුත් නිෂ්පාදන වල මිනිස්සු හුරු කරාට පස්සේ කෘෂිකර්මාන්ත හොඳ අගයක් අරන් දුන්නාට පස්සේ අපි විශ්වාස කරනවා අපේ රට හොඳ තැනකට අරන් යන්න පුළුවන් කියලා.
කාලයක් තිබෙන්නේ ඔබතුමාට.
ගරු සභාපතිතුමනි. හැබැයි මේ මොහොත ඉතාමත් අවාසනාවන්ත විදිහට අපේ රටේ ආපදා තත්ත්වයට ලක් කරලා තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේක හොඳින්ම කළමනාකරණය කරන්න පුළුවන් ජාතික ජනබල වේගයකට. ඇයි ඔබ ආණ්ඩුව කරද්දිත් අපි රතුතරුව විදිහට ගම්මානවල බැස්සා. මට මතකයි එක්තරා කාලයක රත්නපුර ආයුධම ඉස්කෝලේ සාමාන්‍ය මාසිකාමාරක් කලාප අධ්‍යක්ෂක වාහන තීන්දුව කරලා තිබුණේ. හැබැයි බඳුන දිසිකේ අපි ගිහිල්ලා ආයුධම ඉස්කෝලේ සති දෙකක් ඇතුළත ජතා තත්ත්වය අරගෙන ආවා. යථා තත්ත්වය අරගෙන ආවා. සුනාමි ආපු වෙලාවේ අපි කවුරුත් 1 මීටර බැස්සා වැඩවලට. මම වැඩ කරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ. දින 40ක් පුරාවට අපි ස්වේච්ඡාශ්‍රමය වැදිරුවා. ඒ නිසා එහෙම ස්වේච්ඡා බලකායක් ඉන්නවා. අදින් පසුව මේ අපදාවත් ගොඩනගන්න අනිවාර්යයෙන්ම අපි අපේ ස්වේච්ඡාශ්‍රමය අරගෙන යනවා. මහා දෙවන්ත ස්වේච්ඡාශ්‍රමයක් සහිත ආණ්ඩුවක් තමයි ගරු සභාපතිතුමනි දැන් බලයට පත්ලා ඉන්නේ. ඒ නිසා විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාට අපි කියනවා අපි ගැන අප හැමදාම කියන වගේ අපි ගැන ටිකක් වෙනස්ව හිතන්න. වෙනස් හිතන්න. ඇයි ඒ? ඔබලා හිතාගෙන හිටියා වාහන පර්මිට් එක නැත්තම් කවමදාකවත් මන්ත්‍රීකම් දරන්න බෑ කියලා. ඔයාලා හිතාගෙන හිටියේ අනිවාර්යම නිල නිවාසේ ඕනම තමයි කියලා. ඔයාලා හිතාගෙන හිටියා වටේට බැස්සට පස්සේ පොලිස් ගාඩ් එක තියන්න ඕන කියලා. දොරාරින්න කෙනෙක් ඉන්න ඕන කියලා. කුඩේ අල්ලන්න කෙනෙක් ඉන්න ඕන කියලා. නෑ ඊට එහා ගිය දේශපාලන සංස්කෘතියක් දැන් මේ බිමේ අපි පැල කරලා තියෙනවා. හැමදාම තමන් එනකොට නැගිටින රාජ්‍ය සේවකයා නෙවෙයි තමන්ට හදවතින් ගරු කරන රාජ්‍ය සේවකයා තමයි දැන් මේ නිර්මාණය කරමින් යන්නේ. ඒක ඇතුලේ අපේ වචනවල පුංචි කෑලි අල්ලගෙන ඒවට ගහන හිමිව ටිකක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපි ඔබලා හිතන්නේ නැති දියුණු දේශපාලන සංස්කෘතියක් අවුරුදු 4ක් ඇතුළත හදලා දෙනවා ගරු විපක්ෂ මන්ත්‍රීවරුනි. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යමු. අපි ඔක්කොම එකතුලා මොකද අපිට දිනාගන්න තියෙන මේ රට විතරයි. වෙන කිසිවක්ම නෙවෙයි. වෙන කිසිවක්ම නෙවෙයි. අපි ආදරණීය විපක්ෂයට ආදරණීය ඇරයුමක් කරනවා මේ ගමන යන්න අපිට සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරනවා. ස්තුතියි.